නිපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික අමාත්‍යතුමා.
දෙදස් 2019 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අනසා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කරන යුතුයයි මම යෝජනා කරමි. 2020 සහ 2021 වර්ෂය සඳහා සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තා, 2021 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා කල්මනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාර ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2022 ජූලි 3 දින ඇති අංක 2286/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පල කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි.
රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු අමාත්‍යතුමා.
2021 වර්ෂය සඳහා මුලිටී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධක වාර්තාව, 2021 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිනු, 2021 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා කල්තර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිනු, 2021 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සඳහා ගිනු වාර්තාව සහ 2021 වර්ෂය සඳහා පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
නාගරික සංවර්ධන
මාත්‍ය. 2020 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
දිවිවර මාත්‍යතුමා.
2021 වර්ෂය සඳහා විසිතුරු මසුන් නිධිය මත්ස්‍ය හා ඉස්සන් නැති කිරීම, ධීවර වරාය සංවර්ධන බෞද්ධින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය අමාත්‍යතුමා සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
2021 වර්ෂය සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කෘෂිකර්ම හා වනජීවි අමාත්‍යතුමා.
2021 වර්ෂය සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධිකරණ අමාත්‍යතුමා.
2021 වර්ෂය සඳහා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධක වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
වැමිලි කර්මාන්ත
මහත්මයා. ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා වේවැල් පිත්තල මැටි දීබඩු ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගමි ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතාව
2021 වර්ෂය සඳහා සම්පකාර සේවක කමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
වාරිමාර්ග අමාත්‍යතුමා
2021 වර්ෂය සඳහා ග්‍රාමීය පාසල් යටිතල් පාසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැනීම ගරු ජගත් පුෂ්පකුමාර මහත්මයා.
ගරු කථානායකතුමනි, මේ වාර්තාව මජන පෙත්සංකාරක සභාවේ 8 පාර්ලිමේන්තුවේ 2016 9/1 සිට 2020 මාර්තු 2 දින දක්වා වූ කාල සීමාව සඳහා මහජන පෙත්සංකාරක සභාවේ 7 වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒ වගේම ගරු කථානායකතුමනි සම්මදයක් කියන්න ඕනේ මේ ගරු සභාවේ සාකච්ඡාට භාජනය වන නිසා මේ ඔබතුමා වෙත ඉදිරිපත් කරන පෙත්සං මෙම කාර්යාලය විසින් අමාත්‍යාංශවලට යොමු කරනවා. ඒවා සමහර වෙලාවට මාසයක් ගත වෙනවා අදාළ දෙපාර්තමේන්තුවට යන්න. ඒ වාර්තාව කැඳවන්න. ඒ අමාත්‍යාංශෙත් දෙපාර්තමේන්තුවේ තවත් කාලයක් ගත වෙනවා. දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය කාර්යාලයට යනකොට තවත් කාලයක් යනවා. සමහර වාර්තා අපි ඉල්ලලා අවුරුද්දක් ගිහිල්ලා මේ වෙනතෙක් ලැබුණ වාර්තා තියෙනවා. ගරු කථානායකතුමනි. ඒ වගේම මේ සම්බන්ධව මිනිස්සු ජනතාව ඉදිරිපත් කරපු ගරු මන්ත්‍රීතුමාලාට තමයි දෝෂාරෝපණය කරන්නේ මේ වාර්තා නොලැබීම, මේක බොරුවක්, මේක වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මේ කරුණු සම්බන්ධව කාර්ය සභාවේ කමිටු විසින් සාකච්ඡා කරලා ඒ නිලධාරීන්ගෙත් එකඟතාවයේ අනුව යම් යම් නිර්දේශ ඉදිරිපත් කරාම යම් යම් සංස්ථා ආයතන දෙපාර්තමේන්තු මෙවට ක්‍රියාත්මක කළ නොහැකි බව දන්වමි. මේවා සාකච්ඡා කරලා තීන්දු ගන්න ඒ අයගෙත් එකඟතාවයේ. ඒවා සම්බන්ධවත් නොසැලකෙන කටයුතු කරනවා. ඒ නිසා මේ මහජන පෙත්සංකාරක සභාව සමහර වෙලාවට හැල්ලුවට ලක් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපේ සභානායකතුමත් මේ සම්බන්ධව ස්ථාවර නියෝග වෙනස් කිරීම සම්බන්ධව අධිකාරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි මේ සම්බන්ධව ඉදිරිපත් කරා ඔබතුමාගේ අවධානයට යොමු කරලා මීට වඩා මේ ජනතාවට අසාධාරණ වෙන කාරණා සම්බන්ධව සාකච්ඡා කරන්නේ මේ සම්බන්ධව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා මේ සම්බන්ධව අදාළ දෙපාර්තමේන්තු ආයතන සහ ඒ ආයතන වලට යොමු කරලා මේ සම්බන්ධව ජනතාවට සහන සලසන්න හැමතැනටම ගිහිල්ලා බැරි වෙනකොට ඔබතුමා ළඟට තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙතෙන්ට ඔබතුමාට ඉදිරිපත් කරාමත් ඒකට යම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් මේක විහිළුවක් බවට පත් වෙනවා. ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම යෝජනා කරනවා. කොමිස
සභානායකතුමා
මේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
පෙත්සම් පිළිගැනීම සංජි සියඹලා පිටියමැතිතුමා.
ගරු කථානායකතුමනි, පරගම්මන ඇකිටිගල පාර රන්දියෝ වෙන F-161 දරන ස්ථානයේ පදිංචි HMP කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
JC අලවතුල මැතිතුමා.
ගරු කථානායකතුමනි, මාවතගම වැලි කුඹුර අංක 9 දරන ස්ථානයේ පදිංචි MP ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු ජයන්ත සමරවීර මැතිතුමා.
ගරු කථානායකතුමනි, පොකුණු විට හේනගම බණ්ඩාරවත්ත අංක 58 දරන ස්ථානයේ පදිංචි නුහන් මුහන්දිරම් මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වනවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. සභාවේ අවසරය සහිතව ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය.
ගරු කථානායකතුමනි, ඇද වැටි තියෙන ආර්ථිකය යළි නංවාලීම සඳහා අප අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම ගැන තොරතුරු අද මේ සභාවෙත් රටේ ජනතාව ඉදිරියේත් පැහැදිලි කරන්න මම සූදානම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප පැවැත් වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්ට අපට හැකි වුණා. එකඟතා ගණනාවකට එළඹෙන්න අපට පුළුවන් වුණා. මේ නිසා මාර්ග සිතියම වඩාත් සවිස්තරාත්මක ලෙස ඔබ ඉදිරියේ තබන්න දැන් අපට පුළුවන්. මීට කලින් අවස්ථා ගණනාවකදී අපේ රට IMF සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. හැබැයි ඒ සියලු අවස්ථාවල වඩා මේ වන තත්ත්වයට වඩා වෙනස්. අද ඒ තත්ත්වය බරපතලයි. වෙනදා අපි සාකච්ඡා පවත්වා තියෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට. එවැනි අවස්ථාවක දෙපාර්ශ්වයට ඇත්තේ ආධාර ලබා ගැනීම සහ EFF හේවත් විචිත්‍ර ණය ආධාර ගැන එකඟත්වයකට ඒම පමණයි. එය සරල රේඛාවක් දිගේ ගමන් කරනවා වගේ වැඩක්. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි දැන් සාකච්ඡා වලට සහභාගි වෙන්නේ බංකොලොත් රටක් විදියට. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාකච්ඡා වලට වඩා දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. වෙනදා මාණ්ඩලික මට්ටමේ එකඟත්වයක් පැමිණීමෙන් පසු ඒ එකඟත්වය IMF අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඒත් අපේ රට පවත්ව ඇති බංකොලොත් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා අපේ ණය තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් වෙනම ඔවුන්ට ඉදිරිපත් කරන්න. ඒ සැලැස්ම පිළිබඳ ඔවුන් සෑහීමකට පත් වුණාම තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවය අපට එළඹෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක් ගමන නෙමෙයි, වංක ගිරියක ගමන. නමුත් ඒ දුෂ්කරතා මැද සාකච්ඡා වටය ඵලදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුටු කරුණක්. IMF නිරණී නිවේදනය අනුව ආධාර කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාධනීය හා ඵලදායි සාකච්ඡාවක් පැවැත්වුණා. සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වුණා. දැන් ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යවගත කිරීම හා ණය තිරසාර භාවය පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම. මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් හා ක්ලිෆඩ් චාන් සමාගම් දැන්නේ වාර්තාව සකස් කරමින් සිටිනවා. අගෝස්තු මාසයේ වෙද්දී ඒ වාර්තාව IMF වෙත ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව මාණ්ඩලික එකඟතාවයකට එළවීමට අපිට හැකි වෙයි. ඊට පසුවත් ඒ එකඟතාවේ IMF අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. අනුමැතිය ලැබුණ පසු වසර 4ක කාලයක් සඳහා විස්තීර්ණ ණය ආධාර වැඩපිළිවෙළක් සකස් කරනවා. අප දැන් ගමන් කරමින් සිටින්නේ අන්න ඒ මාර්ගයේ. ඒ එසේම IMF මාණ්ඩලික එකඟතාවය ලබාගත් පසු අප ඉන්දියාව, චීනය සහ ජපානය වැනි අපට ණය ආධාර වැඩි වශයෙන් ලබා දෙන මිත්‍ර රටවල් එක්ක කරගෙන ආධාර සමුළුවක් සංවිධානය කරන්නයි. දැන් ඒ පිළිබඳේ රටවල් එක්ක අපි සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. පොදු එකතාවයක් ඔස්සේ ණය ආධාර ලබාගත් හැකි ක්‍රමවේදයක් සකසා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද අප මුහුණ දෙන ප්‍රශ්න අතරින් මූලික ප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදය. ඊට සමාන්තරව ආහාර සුලභතා පිළිබඳ ගැටලුත් අපි මුහුණ දෙනවා. ඉන්ධන සහ ආහාර සම්බන්ධයෙන් අපේ රට කාලයක් සිට අර්බුදයකට යමින් සිටියේ. ඉන්ධන හිඟ වුණා, ආහාර මිලි ඉහළට ගියා. නමුත් මෑතකදී ඇති වුණු ගෝලීය අර්බුදය නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා. කබලෙන් සිට අප ලිපට වැටුණා. යුක්‍රේන් රුසියා යුද්ධය නිසා අපේ ප්‍රශ්නය උඩු දිව්වා. දැන් සිදු වී තිබෙන්නේ අපේ අර්බුදයේ උඩට ජාත්‍යන්තර අර්බුදයක් කඩා වැටීමයි. මේ තත්ත්වය අපට පමණක් නෙමෙයි, වෙනත් රටවල් වලටත් බලපානවා. ඉන්දියාව හා ඉන්දුනීසියාව මේ බලපෑමෙන් පීඩාවට පත්වෙමින් යනවා. ඒ නිසා අපට ලබා දෙන ණය ආධාර සහන සීමා කිරීමට ඉන්දියාවට සිදු වී තිබෙනවා. මුළු ලෝකයටම මේ තත්ත්වය එකසේ බලපානවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධිත රටවල් සහ සංවර්ධයේ නොවු රටවල් අතර පරතරය ඉහළ නැග්වෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනුතුරු හඟවා තිබෙනවා. ඒ වගේම රටක අභ්‍යන්තරයේ ඉහළ පන්තිය සහ පහළ පන්තිය අතර ඇති පරතරය වැඩි වී කැප බව ඔහුට අනුතුරු හඟවනවා. මේ ලෝක අර්බුදයෙන් පරිබාහිරව හුදෙකලා වෙන්න ලෝකයේ කිසිම රටකට බෑ. අපිත් මේ සියල්ලටම මුහුණ දිය යුතුයි. අපට මුහුණ පාන්ට ඇති දේශීය හා ගෝලීය අභියෝග සියල්ලම සලකා බලලා තමයි මේ මාර්ග සිතියම නැත්නම් ගමන් සැලසුම අපි සකස් කරේ. මේ මාර්ගයේ නොයා පරණ ක්‍රමයේ අපට ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියොත් එක තැන පල් වෙලා මුළු රටම කඩා වැටෙනවා. ඒ නිසා අප වෙහෙසිය යුත්තේ මේ ගමන් මග ඉදිරියට යෑම. එය ලේසි පහසු ගමනක් නොවේ. මම ඒ බව වරින් වර ඔබට සිහිපත් කර දී තිබෙනවා. අසීරු ගමනක්, දුෂ්කර ගමනක්, කටුක ගමනක්. ඒත් ඒ ගමන කෙළවර අපට සහනයක් ලබා ගන්න පුළුවන්, ප්‍රගතියක් දිනා ගන්න පුළුවන්. අපේ ආර්ථිකය වර්තමානයේ ඇකිලිමෙන් පවතින්නේ. අපි ඒ ආපසු හැරවීමට මේ වෙහෙසෙන්නේ මහා බැංකු සංඛ්‍යාලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය ඍණ 4ක් ඍණ 5ක් අතර අගයක් ගන්නවා. IMF සංඛ්‍යාලේඛන අනුව එය ඍණ 6ක් ඍණ 7ක් අතර වෙනවා. මෙය බරපතල තත්ත්වයක්. අපේ දලදේශීය නිෂ්පාදනය 2018 ඇමරිකන් ඩොලර් බිලියන 94.4යි. 2022 අපි බලාපොරොත්තු වෙන්නේ ඩොලර් බිලියන 76.2යි. එන එක විශාල අඩුවීමක්. අවුරුදු 4ක් 5ක් තුළ අපේ දලදේශීය නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. මේ අරගෙන තියෙන්නේ ඇත්ත වශයෙන්ම නිල වශයෙන් තියෙන විදේශ විනිමය අනුපාතයන exchange rate. If you take the unofficial, we may be below 60. ඒකයි අද තියෙන තත්ත්වය. අපි ආපහු 2018 තත්ත්වයට යන්න 2026 වෙනවා. අපි මේ මාර්ග සිතියම ඔස්සේ අදිෂ්ඨානශීලී ගමනක යෙදුනොත් 2029 අවසන් වෙද්දී අපට ඍණ එකක ආර්ථික වර්ධන වේගයක් අපිට ලබා ගන්න පුළුවන්. 2025 වෙද්දී ප්‍රාථමික ආයවේ අතිරික්කයක් ඇති කර ගැනීම අපේ ප්‍රයත්නය. ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහය. 2026 වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීමයි අපේ අපේක්ෂාව. අපි මේ විට ගෙවන් නැති ණය පිළිබඳ අදහස් ඔබට ලබා දෙන්නට මා කැමතියි. මේ වසරේ ජූනි දෙසැම්බර් අතර ඩොලර් මිලියන බිලිය 3489ක් 2023 මිලියන ඩොලර් මිලියන 5862ක් 2024 ඩොලර් මිලියන 4916ක් 2025 ඩොලර් මිලියන 6287ක් 2026 මිලියන ඩොලර් මිලියන 4030ක් 2027 ඩොලර් මිලියන 4381ක් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපිට ඩොලර් බිලියන 28ක් ගෙවන්න සිදු වෙනවා. අනේ මෙතනයි තියෙන අපේ ණය බර. 2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපියල් මිලියන 17589 රුපියල් වලින්. 2022 මාර්තු වෙද්දී රුපියල් බිලියන 21969ක්. මේ තමයි සැබෑ තත්වය. අපේ ජාතික ණය අද තියෙන්නේ දලදේශීය නිෂ්පාදනයේ 140ක්. IMF එක බලාපොරොත්තු වෙන්නේ 2032 වෙනකොට දලදේශීය නිෂ්පාදනයේ 95% කරන්න. ඒ වගේම අද අපේ ආදායම් දලදේශීය නිෂ්පාදනයෙන් 7.3යි. අපි බලන්නේ 2026 වෙනකොට ඒක 114ක් බවට පත් කරන්න. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ සංඛ්‍යාලේඛන දිහා බලනවනම් මොකද්ද රට සිදුවෙලා තියෙන්නේ කියලා පැහැදිලි. 2018 අපේ දලදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 94. ඒක 2019 පාස්පිරිදා නිසා ඩොලර් බිලියන 88කට ඇත්ත වශයෙන්ම ඇකිලුණා. 2020 කොවිඩ් හේම නිසා යලි ඩොලර් බිලියන 85කට ඇකිලුණා. 2021 ඩොලර් බිලියන 88කට වැඩි වුණා එකකින්. ඒ 2022 මේක ඩොලර් බිලියන 76කට අඩු වෙලා තියෙන්නේ. එහෙනම් 125ක අඩුවීමක්. ඉතින් අපේ නිෂ්පාදනයේ 125ක් අඩු වෙනවා නම් අපේ නිෂ්පාදන ආදායම 125ක් අඩු වෙනවා. ඒක 125ක් අඩු වුණාම අපේ ආදායම් පුද්ගලික ආදායම අඩු වෙනවා. නැත්නම් අපේ රැකියා නැති වෙනවා. ඉතින් මේ தත්ත්වය අපි ඉන්නේ අද. අපි මැයි මාසේ මේ தත්ත්වය බාරගත්තා. මේ අලුත් ආණ්ඩුව පත් කරේ. ඉතින් එතනින් තමයි අපි ඉදිරියට යන්න තියෙන්නේ. අන්න ඒකයි අපිට අද වෙලා තියෙන්නේ. ඒකෙන් ඉදිරියට යන බාධක තමයි එකක් අපේ ණය. අනික් අතට අපේ ආදායම 7.3යි. ඉතින් මේ හැම අංශයක්ම අපි වැඩි කර ගන්න ඕනේ. දියුණු කර ගන්න ඕනේ. වර්ධනය කරන්න ඕනේ. සියල්ලම වර්ධනය කරාම තමයි අපිට උවමනා තැනට අපිට එන්න පුළුවන්. ඒකටයි අලුත් වැඩසටහනක් අපි ඇතිකරන්න විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ. මීට අමතරව ගෙවුණු වසර 2-3 තුල උග්‍ර වුණ ප්‍රශ්න ගණනාවක් බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම වසර ගණනාවක් පුරා අපේ රට ක්‍රියාත්මක වූ යම් සම්ප්‍රදායික අදහස් නිසා ඇති වූ බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේදී අපේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහිනලුවක් මවා පෙන්වන්න මේ යථාර්ථය වසන් කරන්න සමහර උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණ බව කාලයත් සමග සනාථ වෙයි. අපිට සුන්දර වචන වලින් ජීවත් වෙන්න බෑ. සුන්දර වචන වලින් ජීවත් උනේ නිසා තමයි අද අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. අපේ සැලසුම උද්දමනය පාලනය කිරීම උදෙසා වෙහෙසීමයි. මේ අවුරුද්ද අවසාන වෙද්දී උද්දමනය 60% දක්වා හිරණම් වෙනවා. ලෝකයේ භාණ්ඩ මිල ඉහළ නැගීමත් රුපියලේ අගය පහත වැටීම ඊට ප්‍රධාන වශයෙන් බලපානවා. වර්තමාන උද්දමනය නිසා රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක බාර අරමුදලේ දැන් ඇති මුදල්වල වටිනාකම 50%කින් පහළ බැහැලා තියෙනවා. විශ්‍රාම වැටුප්වල සැබෑ වටිනාකමත් 50%කින් පහළ බැහැලා. අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ තත්ත්වය බලපාන හැටි කල්පනා කරලා බලන්න. ඔවුන් සියලු දෙනාම අතර දිනුකම පැතිරීමෙන් පවතිනවා. You are going to have poverty among the elders. ඔවුන් අතට ලැබෙන මුදලේ වටිනාකම 50%කින් පමණ අඩු වෙලා. ඔවුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය 50%කින් අඩු වෙලා. සීන ලෝක මවණේක ලේසි. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අසීරුයි. මොකද්ද මේකට විසඳුම? හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම. රුපියල වැටෙන්ට නොදී ශක්තිමත් කිරීම. ඒ අරමුණෙන් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමා කිරීමේ සැලසුමක් අප ක්‍රියාත්මක වෙනවා. 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේදී විශේෂයෙන්ම මම බලාපොරොත්තු 2023 පුළුවන් නම් අගභාගයේ 2020 ඊට පසුව මුදල් මුද්‍රණය කරන එක අපි නවත්තනවා. ඒ ආදායම නැතුව අපි වැඩ කරන්න තියෙන්නේ. අප ඉලක්ක කරන්නේ 2025 වෙද්දී උද්දමනයේ වේගය 4.6 මට්ටමකින් පහත දැමීම. ඒ කියන්නේ සාමාන්‍ය උද්දමන වේගය. අප සිදු කළ යුතු තවත් ප්‍රමුඛ කාර්යයක් වන්නේ බැංකු සහ මූල්‍ය පද්ධති ආරක්ෂා කර ගැනීම. ආර්ථික අර්බුදයකදී මේ පදනමින් පද්ධතියන් වෙත එල්ලෙන පීඩනය මේ සභාවට අලුතෙන් විස්තර කළ යුතු නැහැ. නමුත් ඒ පීඩනය නිසා බැංකු පද්ධතියට අගතියක් සිදුවන්ට අපි ඉඩ දෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරලීම සඳහා රජයේ ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. මේ අතර රාජ්‍ය බැංකු පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන් දෙපැත්තකින් බැටකනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනික් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසායයන් සඳහා ඔවුන් ලබා දී ඇති දැවැන්ත ණය ප්‍රමාණය. 2021 ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 541ක් ණයයි. 2022 විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418ක් ණයයි. කණ්‍ය තෙල් සංස්ථාව රුපියල් බිලියන 1460ක් ණයයි. රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලබද්දී එයින් වැටකන්නේ සමස්ත පුරවැසියන්. ජීවිත කාලය පුරා ගුවන් යානාවක ගමන් නොගත් ජනතාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු වෙනුවෙන් දුක් විඳිනවා. ජීවිත කාලය පුරා මුදල් ලබා දී ඉන්ධන ලබාගත් ජනතාව කණිජ සංස්ථාවේ අඩු පාඩු වෙනුවෙන් පීඩා විඳිනවා. පෝලිම්වල වඩු ගණනක්, දින ගණනක් රස්තියාදු වෙමින් ඉන්ධන ලබා ගන්නා වාරයක් පාසා ඔවුන් තෙල් සංස්ථාවේ පාඩුව පියවන්න වන්දි ගෙවනවා. ජීවිත කාලය පුරා මුදල් ගෙවා විදුලි බලය ලබා ගන්නා ජනතාව දවසකට පැය කීපයක් කළුවරේද හිඳමින් විදුලි බල මණ්ඩලයේ පාඩුව වෙනුවෙන් කරදර විඳිනවා, වන්දි ගෙවනවා. ජනතාව විඳින මේ දුක් පීඩා කරදරත් ආයතනවල පාඩුව වෙනුවෙන් ගෙවන වන්දිත් වසා දැමීම සඳහා කාලයක් තිස්සේ පාවිච්චි කරන පිරුවටයක් තිබෙනවා. ජනතා සම්පත්, ජනතා දේපල මෙන්න මේ පිරුවටෙන් ඒ ආයතනවල අසාර්ථකත්වය වසා ගන්නවා. මේවා සැබෑ ජනතා දේපල හා ජනතා සම්පත් නම් ඒවායින් ජනතාවට සහනයක්, පහසුවක්, ලේසියක්, ලාභයක් සැලසිය යුතුයි. ඒකක්වත් ඇති වෙලා නැහැ. ඒත් අපි මේකට කියනවා ජාතික සම්පත කියලා. ඒකයි සිදු වෙලා තියෙන්නේ. ඒත් මේවායින් ජනතාවට උරමී තිබෙන්නේ දුක්, පීඩා, කරදර සහ පාඩු. ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳ අලුතින් සිතන්ට අපට සිදු වෙනවා. වසර 30-40ක් තිස්සේ ජනතාවට මේ අයුරින් බර පැටවීම සාධාරණද? තවදුරටත් ජනතාවට බර පැටවීම මේ ආයතන පවත්වාගෙන යා යුතුද? මේ ආයතන මගින් ලබා දෙන සේවාවන් ජනතාවට බරක් නොවන ලෙස ලබා දෙන්න බැරියයි? මේ සේවාන් ලබා දීමේ වෙනත් විකල්ප නැද්ද? මෙන්න මේ කරුණු සියල්ල සලකා බලා මේ ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි කඩිනම් පියවර ගන්නවා. ඒවා රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යෑම සහතික කරනවා. වත්මන් අභියෝගය ජය ගැනීම සඳහා අප යන ඉදිරි ගමනේදී අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පසුබිම සකස් කිරීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම කිසියම් පාලනයකට නතු කරලීම. අනික් අතින් ආහාර සුලභත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම. ලබන මහකන්නේ අස්වැන්නු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප දැන් සකස් කරගෙන යනවා. රසායනික පෝර හිඟයකින් තොරව ලබා දෙන්න සියලු පියවර දැන්ටම ගෙන තියෙනවා. බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්කාලීන අයවැය මගින් වෙන් කරනවා. ඒ වගේම ලෝකාහාර වැඩසටහන සහ ලෝකාහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග එක් වී සුලභත්වය වැඩි කිරීමේ වැඩසටහනක් අප ආරම්භ කර තිබෙනවා. මේ වන විට ඔවුන්ගේ නියෝජිත පිරිසක් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර වැඩසටහනේ World Food Program ප්‍රධානිය ලංකාවට පැමිණෙනවා. කොතරම් දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදි වී සිටියත් සමාජයේ දිළිඳු කොටස් ආහාර සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටලු අපිට අමතක කරන්න බෑ. ඉදිරියේ යන අන්තර්කාලීන අයවැය මගින් සමාජයේ පහළ කොටස් සඳහා කෙටි කාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. සමාජ සුභසාධන ප්‍රතිලාභ නීති යටතේ මේ සහන ජනතාවට ලබා දෙනවා. ඒ වගේම ආහාර හිඟතාවය නිසා ඇතිවෙන යන මන්ද පෝෂණ තත්වයන් වළක්වීම කටයුතු අපි දියත් කරනවා. මේ කටයුතු සාමාන්‍ය වගාවන් සඳහා අවශ්‍ය දිරිගැන්වීම් කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැනට ඇමති මණ්ඩලයේ කොමිටියක් ඒ පිළිබඳ ක්‍රියා කළා තියෙනවා. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍ය අංශය අග්‍රාමාත්‍ය කාර්යයත් අපි එකතු වෙලා මේ දීප්ත ව්‍යාප්ත වැඩසටහන ගැන සමීක්ෂණයක් කරනවා. මේ සම්බන්ධයෙන් වගකිය යුතු ආයතන සතිපතා රැස්වීමෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉදිරි මාස 6ක අතක කාලය තුළ සමස්ත ආහාර නිෂ්පාදන ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. අපනයන ආර්ථික ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති තීරණ ගැනීම අපට පියවර ගන්නට සිදු වෙනවා. එහෙම කටයුතු කළොත් අපට 2025 වෙද්දී යළි 2009 අවුරුද්දේ අප සිටින තත්ත්වය කරා පැමිණීමේ අපේක්ෂාව ඉටු කරගන්න පුළුවන්. එතනින් මේ ගමන නවතින්න බෑ. නව ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම දක්වා අප මේ ගමන ඉදිරියට යා යුතු වෙනවා. මේ සභාවේ දෙපැත්තෙම බොහෝ දෙනෙක් ඒ පිළිබඳ එක මූල ධර්මය අනුගමනය කරනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඒ අලුත් ආර්ථිකය සකස් කළ යුතුයි කියලා මම මෙතන යෝජනා කරන්න කැමතියි. අන්තර්කාලීන අයවැය මගින් මේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය පසුබිම් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මම අගමැති වගකීම බාරගත් අවස්ථාවේදී විපක්ෂය වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා. මේ අසීරු හා අද්භූතකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ව කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාරය ගැන ඔබ හැමදෙනාම දන්නවා. මේ එකමුතුවේ වැදගත්කම එකට එක්වී මේ දුෂ්කර අවධියේ ගොඩේීමේ වැදගත්කම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගණනාවක් විටින් විට පෙන්වා දී තිබෙනවා. ඒ බව සිහිපත් කරමින් මම යලිත් මේ සභාවේ සිටින සියලු පක්ෂ නියෝජිතයන් යලිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජය ගැනීම එකට එක්වෙන්ට ලෙසයි. අපේ අවසාන ඉලක්කය ඉහළ තරණකාරීත්වයකින් යුතු සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. මෙතනදී අපිට චීනය හා වියට්නාමය වැනි රටවලින් ගත යුතු ආදර්ශයන්ද තියෙනවා. ඔවුන් තරගකාරී සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් සාර්ථකව පවත්වාගෙන යනවා. මා දන්න තරමට අපේ ඉලක්කය ජය ගැනීම සඳහා කෙටි පාරවල් නැහැ. මැජික් හෝ විශ්වකර්ම නැහැ. ආචාර්ය හරිණි අමරසූරිය මන්ත්‍රීතුමිය පසුගිය දිනක ඒ බව අවධානය කළා. එතුමිය මෙසේ ප්‍රකාශ කළා, අපිට හිස් බඳුනක් ලැබෙන්නේ ලේසි නැහැ. මේක අපි හිතන්නේ නැහැ අපිට බලයට ආපු ගමන් සියල්ල විසඳනවා කියලා. බලයට පමණින් සියල්ල විසඳෙන්නේ නැහැ. කළ යුතු දේවල් කීපයක් තියෙනවා. කලක් යනවා මේක හරි තත්ත්වයට ගේන්න. ඒ කාලය දුෂ්කර කාලයක් වෙයි. අපි සියලු දෙනාම කැපවී කරන්නට වෙනවා. ගොඩක් මහන්සිලා වැඩ කරන්නට වෙනවා. මට පේන හැටියට එතුමියයි මමයි එක මාර්ගයේ ගමන් කරන්නේ. හරිනේ අමසූරි මන්ත්‍රීතුමිය පැවසුවා වගේ මේ ආර්බුදය දවසින් දෙකෙන් මාස කිහිපයකින් විස්තරන්න පුළුවන් මට්ටමේ එකක් නෙමෙයි. ඊට වඩා බරපතල එකක්. හැබැයි අපි ඉදිරිපත් කළ මේ ගමන් සැලැස්මට වඩා ඵලදායි සැලසුමක් තියෙනවා නම්, කඩිනම් සැලසුමක් තියෙනවා නම් එය ඉදිරිපත් කරන්න. අපට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. වඩා ප්‍රතිඵලදායක නම් එය ක්‍රියාත්මක කරන්න. තමන්ට බාර දුන්නොත් මාස 6කින් රට යථා තත්ත්වයට පත්වන බවට අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්. ඍණ 6ක් 7ක් දක්වා ආර්ථික වර්ධන වේගය ඇදවන රටක් මාස 6ක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන ඒම මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක් එහෙම වෙලා නැහැ කියා අපිට අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමාගේ අදහස් බැහැර කරන්න බෑ. මාස 6ක් තුළ රට යලි යථා තත්ත්වයට පත් කිරීම සැලසුමක් එතුමා ළඟ තියෙනවා නම් ඉතා හොඳයි. එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කර ගැනීම අපිට හැකි වෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝකයට කදිම පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා මම අනුර කුමා දිසානායක මන්ත්‍රීව ඉල්ලා සිටින්නේ ඒ සැලසුම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ළඟට යන්න කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙල අපි දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් ප්‍රතිඵලදායක වැඩපිළිවෙලක් නම් අපි ඒක ක්‍රියාත්මක කරමු. එවැනි සැලැස්ම ආර්ථිකය පිළිබඳ නොබෙල් තාගය ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා. If you can do it in 6 months, if you can turn from -6 to positive in 6 months, you might get the Nobel Prize for Economics. Correct, no? එතැනින් එවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩදී තනතුරෙන් අතහරින්න සූදානම්. මම මේ ජනාධිපතිතුමාට කියනවා මේ 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 සැලැස්ම සාර්ථක නම්
නිස්සද්ද වෙන්න නිස්සද්ද වෙලා අගමැතිතුමාට ඒ ප්‍රකාශය කරන්න හරි ඉන්න ඊට පස්සේ කෑ ගහන්න ඕම නාන
ඒ දෙය don't move stay here. මම ගෙදර යන්න ලෑස්ති වෙන්න කොටුද ගෙදර යන්න කියලා හරි වැඩේ ගඩු
මම ඒ නිසා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන ඉදිරිපත් කරමු. ඇත්ත වශයෙන්ම පාරට බැහැලා මෙතන පෙළපාලියන්ට වුමනා නැහැ. කිසිම පෙළපාලියක් වුමනා නැහැ. අපිට විශේෂයෙන් කරන්න තියෙන්නේ බ්‍රහස්පතින්දයි සිකුරාදයි මේ පාර්ලිමේන්තුව රැස් වෙලා. ඒ පාර්ලිමේන්තුව රැස් වුණෙන් පස්සේ අපි මේක වාද විවාද කරාන් පස්සේ විශේෂයෙන්ම ඒ එතුමාගේ අදහස් අපිට පිළිගන්න පුළුවන් නම් කිසිම බයක් නැතුව එතුමාට මේක බාර ගන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම විශේෂයෙන්ම ලෑස්ති නෑ මේ අවස්ථාවේදී බොරු කියන්න. මම කැමති නෑ අසත්‍යයක් කියන්න. මොකද අපි ඇත්ත කියන්න ඕන ජනතාවට. අපි ඇත්ත කියලා වැඩ කරන්න ඕනේ. අපිට වඩා හොඳ වැඩසටහනක් වෙන කාට හරි තියෙනවා නම් කරුණාකරලා ඒ වැඩසටහන තියෙන එක්කෙනාට බාර දෙන්න ඕනේ. ඒත් ඒක අපි කරන්න පුළුවන් මේ ගැන මේ පාර්ලිමේන්තුවේ වාද කළා. මේ පාර්ලිමේන්තුවේ ഘോഷා කළා කියලා අපිට ඒක කරන්න බෑ. අපි මෙතෙන්ට එන්න ඕනේ මේ වැඩසටහන ගැන කතා කරන්න ඕනේ. වැඩසටහන කතා කරලා අපි එකඟත්වයකට එන්න ඕනේ. අද එකඟත්වයකට එන්න බැරි නම් එහෙනම් මේ රටට අනාගතයක් නැහැ. ඒත් මේ ඇත්ත මම කිව්වේ මේ රටේ ජනතාව ඇත්ත තත්ත්වය දැනගන්න ඕනේ. කොහොමද අපේ ඇකිලුණු ආර්ථිකය අපි ආපහු දියුණු කරන්නේ? අපි කොහොමද ඇකිලුණේ ආර්ථිකයෙන් ජනතාව දියුණු වර්ධනය කරන්නේ? අපි කොහොමද අනාගතයේදී මේ රටට තරඟකාරී ආර්ථිකයක් ගෙනල්ලා අපේ ණය ගෙවන්න පුළුවන් තරම් විදේශ විනිමය අපි ලබා දෙන්නේ? ඒකයි අපිට තියෙන මූලික කාරණේ. මේ මූලික කාරණය ඉෂ්ට කරන්න මම හැම එක්කෙනාගේ මේ සභාවෙන් එකමුතුකම ඉල්ලනවා කියලා. මේ කෑ ගහන එකෙන් මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මේක විසඳෙන්නේ නැහැ. මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් සටන් පාට කියන එකෙන් තමයි අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා අපේ විකල්පය කුමක්ද කියලා අපි දැනුම් දෙන්න කියලා ප්‍රකාශ කරමි. මගේ වචන සල්පේ මම අවසන් කරනවා.
සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට නතර කරනවා.